pahai paha, tunai hatarai hatara.
Sri Lanka. Ekiya deshayak udessa pahandura. Nava Sri Lanka spur sangvidhane.
Sri Lanka.
Sri Lanka.
Pasiri pasiri siri ni Sri Lanka.
Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
සමට සෙත් වේවා කියමින් අදත් සී සර ලංකා සජීවී ගුවන් විදුලි වැඩසටහන අපි මෙසේ ආරම්භමු. අසන නොඅසන සැමට ලංකාවේ සිටින ලංකාවෙන් බැහැරව සිටින ඔබ සැමට සැමදාම සෙත් වේවා. සුපුරුදු පරිදි ශ්‍රී සර ලංකා ගුවන් ඉදිරි සජීවී වැඩසටහන අද දිගහැරෙන්නේ අපේ සුපුරුදු මගේ මිත්‍ර සුපුරුදු නිෂ්පාදක නිරංජන් පටබැඳිගේ නිෂ්පාදනයක් අරගෙන අද ජූලි මාස 12 වෙනි සිකුරාදා අවුරුද්දෙන් භාගයකුත් ගිහිල්ලා අපි දෙවෙනි භාගයට මුල පුරලා නව ශ්‍රී ලංකාවේ මේ තිබෙන්නේ සීත ඍතුවේ උච්චම අවස්ථාව. ඒ වුණත් අපි ඔබව සීතලේම තියන්නේ නැහැ. ලංකාවේ උණුසුම් පුවත් සමග ඔබේ ආලින්දයට එන්න අපි සූදානම්. ඔබ අපිව බාර ගන්නවා නම් අප සමග පිළිසඳරේ යෙදෙන්න. අපේ ටෙලිෆෝනය ඔබට විවෘතයි 81.5 81.2 81.5 81.2. අප අමතන්න. අපි තාමත්ලයන් විතව ආදරයෙන් බලා සිටිනවා ඔබගේ කටහඬ අසන්නට. නිරංජන්, දැන් ඔබගේ වාරයට එන්නට පෙර අද වැඩසටහනේ දිගහැරුම අපිට කියන්න. අද අපේ මැදිරියේ අමුත්තෙකුත් සිටිනවා. නිෂ්පාදක වශයෙන් ඔබට පුළුවන් වෙයි හඳුන්වා දෙන්න.
ඔරුවන්, බොහොම ස්තුතියි. සුභ සන්ධ්‍යාවක් වේවා දයාබර මා හිතවත් අසන්නනි. සීසර ලංකා තවත් ගුවන් විදුලි කලඹක් සමගින් ඔබත් සමග එකතු වෙන්නයි අපේ මේ සූදානම. රුවන් කියෝ විදියට ඔව් සීතල පොඩ පොඩ දැන් අපිට දැනෙන්න පටන් අරගෙන තියෙනවා.
ඉතින් පොඩ නෙමෙයි දැන්
දරුණුවටම දැනෙනවා. ඒක මෙහෙම රුවන් ඒක වෙන්නේ වයසත් එක්ක. දැන් අපිට නම් තාම එච්චර දැනෙන්නේ නැහැ. හරිද අර වයසට ගියම තමයි ඔක දැනෙන්නේ ගොඩක් යනකට.
වයස කියන්නේ ඉලක්කම් දෙකක් විතරයි නේ.
ඒක ඒක නම් ඒව තමයි. නෑ ඔක තුනටත් යන්න පුළුවන්.
හම බොහොම ඝන කමයි.
ඒක ඇත්ත. කොහොමද තසන්නේ ඉතින් සුපුරුදු විදියට අද මේ සිකුරාද හැන්දෑවේ මේ පුරා හොරාවක් ඔබත් සමග සුහද සතුරු සාමිච්චය දෙන්න අපේ බලාපොරොත්තුව. රුවන් කිව්ව විදියට අපි මෙච්චර කාලයක් ඔය හිටිය අර අපි සෑහෙන මහන්සියක් ගත්ත නේද රුවන් කවුරුහරි හොයාගන්න අපි මේ වැඩසටහනට.
හම්බ වෙනවා
අතෑරෙනවා. ඒව තමයි.
හම්බ වෙනවා අතෑරෙනවා.
අපි බලමු කොම්බේද කියලා. අපේ ඉන්නවා අමුත්‍යක් අද අපි සමග මේ වැඩසටහන දිගටම අපි සමග කරගෙන යන්න. ඒක ඉසෙම් වේවා කියලා අපි පතනවා ඇත්තරම. ඇය ඉමේෂා. ඉමේෂාටම මම දෙනවා දැන් කතා කරන්න. ඉමේෂා ගැන අපේ අසන්නන්ට ඔබ කවුද මොනවද කරන්නේ අර ඒ දවසල ගියේ මේ කවුද මොනවද කරන්නේ කියලා අර පෝස්ටර් ගෑවේ වගේ
කොහේ ඉඳලාද පාත්නේ පාත්ලා පා වෙන්නේ කොහටද
ඔව් අපි මේ අපේ අසන්නන් සමගම විස්තරික බෙදාගමු ඊට පස්සේ මම මගේ ප්‍රෝග්‍රෑම් එක ලයින් අප් කරන්නම් කොහොමද වෙන්නේ කියලා එරලා ඔයි මේෂා ඔබට මයික්‍රොෆෝනේ
බොහොම ස්තුතියි ඒ පිළිගැනීමට සහ ලබා දුන්නු අවස්ථාවට සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා අසන්නන් හැමෝටම ලංකාවේ දන් වගේම නවසීලන්තේ වගේම මුළු ලෝකෙ පුරාම ඉන්න ඕන කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් ඒ හැමෝටම සුබ සන්ධ්‍යාවක් සුබ උදෑසනක් සුබ දහවලක් ඔබේ වෙලාවේ හැටියට මම ඉමාෂා ආවේ ලංකාවේ දකුණු පළාතේ ඉඳලා මාතරින් දකුණේ කෙල්ලෙක්
බෙන්තරගෙන් එහා
මං ගැන විස්තරයක් කළොත් කොහෙන්ද පටන් ගන්නෙ මම නවසීලන්තයට එන්නේ මගේ උසස් අධ්‍යාපන කටයුතු වල ඊළඟ පියවර තියන්න Masters of Law University of Auckland තමයි මගේ එම් එක වෙන්නේ මගේ අරමුණ වෙන්නේ
මෙහාට එනකොට ශ්‍රී ලංකා ගුවන්විදුලි වැඩසටහන සමූහයම ඔබට සුභපතනම්
හර්ධයන්ව සුභාශිංසන ඔබට
ගිය අවුරුද්දේ 2018 වර්ෂයේ පෙබරවාරි මාසේ මම නවසීලන්තයට එන්නේ මගේ මාස්ටර් එක කරන්න ඊට කලින් මම මගේ ඩීටී උපාධිය සම්පූර්ණ කරනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ඊටත් පෙර අතව මම මගේ මූලික අධ්‍යාපනය සම්පූර්ණ කරන්නේ සුජාතා විද්‍යාලය මාතර ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා එතන එහිදී මගේ නීති පීඨයේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළාට පස්සේ මම කොළඹ උසාවියේ සුප්‍රීම කෝට් එකේ නීතිඥවරයෙක් විදිහට දෙවරුම් දෙන 2018 පෙබරවාරි මාසේ දවස් දෙකකට පස්සේ මම නවසීලන්තයට
සම්ප්‍රාප්ත
වෙනවා. ඒක තමයි මගේ නීතිඥයෙක් විදිහට දවස් දෙකයි මම ලංකාවේ ඉඳලා
තියෙන්නේ. කතා කරන හැටියට නම් මට තේනවා මේ එමේෂා ඔබට මේ මාධ්‍යෙහි කොහෙර හුරුවක්
ලොකු හුරුවක් තියෙනවා කියලා නේ.
ඒක කියන්නේ
මාධ්‍ය හසුරුවීම පිළිබඳව.
ඒක කියන්නේ අපිට.
මාධ්‍ය හසුරවන්න ගන්නේ මම 8 වසරේදී පුංචි ළමෙක් විදිහට. ඒක ඇත්තම කිව්වොත් මම බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ දහම් පාසලට මාව හොයාගන්නේ මම කියන චරිතය මාධ්‍යයට විවර වෙන්නේ මගේ දහම් පාසල නිසා දහම් පාසලේ දැන් දහම් පාසලේ ළමයින්ගේ ශිෂ්‍ය නායක උත්සව තියෙනවානේ විශේෂ නායක උත්සවයක් කරනකොට පොඩි ලොකු අයියලත් එක්ක මමත් කරන්නම් කියලා ඉල්ලලා මගෙන් ඉතින් කරා ස්ටේජ් එකේ කරනකොට මාව දැකපු කෙනෙක් අහලා තිබුණා විහිඟනාදේ කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා එකතු වෙන්න කියලා රුහුණු සේවයේ මාතර දැනටත් තියෙනවා මම හිතන්නේ හැබැයි වැඩි අසන්නන්ගේ අවධානයට යොමු වෙන්නේ නැහැ මොකද කාලයත් එක්ක ගුවන් විදුලියේ මිනිසුන්ගෙන් පොඩ්ඩක් ඈත් වෙලා තියෙන නිසා කොහොමුණත් ඒ කාලේක බොහොම අපූර්ව අවස්ථාවක් වෙනවා ඊළඟට විහිඟනාදෙන් මාව ලයිව් ප්‍රෝග්‍රෑම් එකකට තෝරගන්නවා මල්මල් වාරම් ඊට පස්සේ මල්මල් වාරම් කරනවා කාලයක් දිගටම කරගෙන යනවා ඒත් එක්කම දැන් අධ්‍යාපන කටයුතු නිවේදන කටයුතු දෙක බොහොම සමබරව කරගෙන යන කාලේ තමයි මගේ අම්මා ලොකු උත්සාහයක් දරනවා මාව ITN එකේ ඒ ITN එකට රූපවාහිනියට මේ වලට අයදුම්පත් යොමු කළා මට මගේ අවස්ථාව ආරම්භ දෙන්න මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන මගේ අම්මටයි තාත්තටයි දෙන්නම මම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මොකද අනිත් හැමෝට දැන් ලංකාව ගැන දන්න අය දන්නවා මේ ෆීල්ඩ් එක කොච්චර මේ ශාස්ත්‍රයේ කොච්චර අමාරුද එකතු වෙන්න කොච්චර තරගකාරීත්වයක් තියනවාද කටහඬයි මූණයි පෙන්වන්න පුළුවන් මූණ පෙන්ව ගන්න පුළුවන් නම් රූපවාහිනියේ ගොළුවත් නිවේදකය වෙන තත්ත්වයක් නේ තියෙන්නේ. කොහොමනත් ඒ තත්ත්වය නිසා මගේ අම්මයි තාත්තයි දෙන ලොකු සටනක යෙදෙනවා. බොහොම ස්තුතියි මේ අවස්ථාව දුන්නට. මම කැමතියි ඒ අතීතේ මතක් කරන්න පුළුවන් නම්. මොකද මම උසස් පෙළ කරන කාලේ මම කලා විෂය තමයි තෝරගන්නේ. මට නීති පීඨයට යන්න ඕනි කියන කාරණාවත් එක්ක ඒ වුණත් අධ්‍යාපන කටයුතු වලට බාධන වෙන්න ඒ කාලේ ITN කියලා ළමාපුවත් කියන අවස්ථාව හම්බුනහම තාත්තා උදේ 9ට විතර මාතරින් පිටත් වෙනාමත් එක්ක කොළඹ එන්න රෙකෝඩින් කරලා ඒ වැඩ ටික ඉවර කර රෑ 4 තමයි අපි බස් එකට නගින්නේ. ඊට පස්සේ රෑ 12යි 1යි ඒ දවස්වල හයිවේ නෑ. මාතරට එනකොට 12යි 1යි හැමදාම තාත්තා ඔය වැඩේ හැම සතියෙම කළා. ඊට පස්සේ ඔහොම කාලයත් එක්ක ගිහින් තමයි ඊට පස්සේ මම නිලාරෙන් කාසිම් ගුරුතුමයාට තී පුරුදු වෙනවා මාධ්‍ය හසුරවන්න. ඊට පස්සේ රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට මාව තෝරගන්නවා. ඊටත් පස්සේ අවුරුදු විතර කාලයක් මම ප්‍රවෘත්ති නිවේදනය යෙදෙනවා. කොහොමනත් දේශපාලනයත් එක්ක මගේ අධ්‍යාපනයත් එක්ක සියලුම කරුණු කාරණා එක්ක ඒක දිගට පවත්වාගෙන යන්න අමාරු වෙනවා මට. කොහොමනත් නව ශ්‍රීලන්තෙදි මං හිතුවේ නෑ මට සිංහලෙන් නිවේදනය කරන්න අවස්ථාව ලැබෙයි කියලා. ඒ අවස්ථාවට ඔබ දෙපළට බෙහෙවින්ම ස්තුතියි.
ඔව් මං ඉමේෂත් එක්කෙද්දි මම මේ කතා කර කර ආවේ ඒක තමයි. මේ ඉමේෂා රූපවාහිනියේ දවල් ප්‍රවෘත්ති කියලා තියෙනවා අපේ රූපාණි මහගෙදර. මේ මහගෙදර ITN එක රූපවාහිනියේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශ කරලා තියෙන්නේ ඉමේෂා. ඉතින් මම හිතන්නේ ඔය කතා කරද්දි මට තේරුණා මේ හසුරන විලාශය තුළ ලොකු තියෙනවා කියලා. මේ කියන්නේ හිස්ටරි එකක් තියෙනවා කියලා ඉතිහාසයක්.
නව ශ්‍රීලන්තයේ ප්‍රසංග වේදිකාවේ ඔබ නිවේදනය කරා.
ඔව් එතෙන්ට මම ගිය අවුරුද්දේ මගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ වෙනකම් ඇත්තටම මට පන්සල එක සිංහල සමාජෙත් එක්ක ගැටෙන්න ඇත්තටම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මම සම්පූර්ණයෙන්ම ආපු වැඩේ කරගන්න ඕනේ කියන තැන හිටියේ. ඊට පස්සේ කොහොම හරි අහම්බෙන් දවසක් පන්සලට ගිහින් වෙලාවේ හාමුදුරුවෝ මුණ ගැහෙනවා මට. රේවත හාමුදුරුවෝ හාමුදුරුවන්ගේ ආරාධනෙන් මම දහම් පාසලේ උගන්වන්න යනවා. එතෙන්දි ඒත් ශිෂ්‍යනායක මේ දහම් පාසලේ ළමයින්ගේ උත්සවයක් මම නිවේදන කටයුතු කරනවා. එතනදී දැකලා මට හෙළමිහිරට ආරාධනා හම්බ වෙනවා.
එතනින් තමයි
එහෙම තමයි මේ අපි ඔක්කොම මේ අපේ මේ සොසයිටි කැවිලා එක දම්බල්ක පුරුක් අපි සංගම් හදාගෙන හිටියට කොහොමත් අපි ඔක්කොම හැමෝම එකම තැනකදී හම්බ වෙනවා. ඒ කියන්නේ එක තැන්වලදී හම්බ වෙනවා. ඉතින් අපි අපේ දරුවන්ට යන්න තියෙන ගමනක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ හැකියාවන් තියෙනවා නම් ඒවා දැකලා අපි ඒවා ඒවලට සහභාගි වෙන අවස්ථා දෙනවා. අපි ඕන තරම් දැනුත් මේ රුවනුත් දැන් පොඩ්ඩක් ඉස්සර කිව්වා අපි ගුවන් ඇදදී මේ සේවයට අපිට කතා කරන්න පුළුවන් මේකට 815 කැබින්දුව බින්දුවෙන් අපිත් එක්ක කවින්න පුළුවන්. ඔබට කැමති නම් අපිත් සමග මේ වගේ සම්බන්ධ වෙන්න ඒකටත් ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මේෂා ඒ පොඩි ඉන්ට්‍රඩක්ෂන් එකට. ඔව් ඔබ ගැන කිව්වට අපි අසන්නට අසන්න මම හිතන්නේ ඉතින් අපිත් එක්ක දිගට මේ වැඩසටහන කරගෙන යන්න ඔබට පුළුවන් වෙයි කියලා, ඔබ කැමති වෙයි කියලා, ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි තවත් ප්‍රාර්ථනා කරනවා. ඔව් මගේ හැම වැඩසටහන් පටන් ගන්නෙ කොහොමද කියලා මගේ මාව ෆලෝ කරන මම හිතන්නේ මගේ අසන්න දන්නවා. ඒ කවදාවත් අපිට සමකරන්න බැරි මේ ලෝකයේ ඉන්න උතුම වස්තුව අම්මා. දැන් පොඩ්ඩකට කලින් ඉමේෂත් කිව්වා අම්මයි තාත්තයි කොච්චර මහන්සි වුණාද කියලා එයා මේ තත්ත්වර ගේන්න. අපි හැමෝගෙම බැක්බෝන් එක ඇවිල්ලා අපේ අම්මා එමෙලන අපේ තාත්තා. අසන්නනි අපි හැමෝම එක එක පරිසරවල එක එක විදියට ජීවිත ජයගත්ත කට්ටිය. අපිට සමහරුන්ට උප්පත්තියෙන්ම සමහරු හොඳ දරිද්‍රතාවෙන් තොරව ජීවිත ගත ගාපු කට්ටිය සමාන ලංකාව ගත්තොත් ඇත්තටම ගොඩක් ඉන්නේ අපි තුන්වෙනි පන්තියේ පීඩිත ජන කොට්ටාසෙන්. අපි එදිනදා වේල, එදිනදා ජීවිතේ, එදිනදා අපේ වැඩ කටයුතු අපි පුදුමාකාර විදියට අපි පුදුම පරිශ්‍රමයක් දරනවා අපි මේ කරන්නේ. ඒ හැම එකකින් පිටිපස්සෙ ඉන්නේ අපේ අම්මයි තාත්තා. අපි පොඩි දවස්වල අපිට අපේ අතීතය අපිට මතක් වෙනකොට වෙල් වැටිවල ගම් යුරවල්ල දුවගෙන නාපු හැටි, ඒ වෙ සෙල්ලම් කරපු හැටි දේවල් මතක් වෙනකොට, ගෙදරනකොට කැම්පින් ගන්න කොම අම්මා කුස්සියට වෙලා හාල් කර ලිපිල දුම් පිඹ පිඹ දුන්නාගෙන ඒ දේවල් කරපු හැටි, අපිට කන්න බොන්න දීපු හැටි, මේ ඔක්කොම සාගරයක් ගොඩ වෙන තරම් කියන්නේ දේවල් අපිට අපේ දෙමව්පියවරු කරලා තියෙනවා. අපිට ඒ මතක් කර කර අපිට අඬන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඇත්තම මේ කතා කරන්න පුළුවන් අපිට මේ පැයක කාල වෙලා මදි අපේ දෙමෝපියගෙන අපිට කතා කරන්න. ඉතින් මං හිතුවා හැමදාම වගේ අදත් මං අම්මගේ ගීතයක් කින් පටන් ගන්න. අපි මේ ගීතය අහලා බලමු. මං හිතන්නේ ඔබට ඔබව ඔබේ අතීතයට ගිනියනවා නෝනුමානා මේ සින්දුවත් එක්ක මේ දීපිකා ප්‍රියදර්ශිනි පීරිස්ගේ පීරිස් මහත්මියගේ සින්දුව. අපි අහලා බලමු එහෙනම්. දරුවන් රජම වෙනතුරු මග බලමින් සිටියා. මේ තමයි අපේ අම්මා.
ඔය ගීතේ මට දැනුණු තැන මෙතන නිරංජන්. සුසුම් හෙලා ලිප මොළවන මගේ
ආදර අම්මා. මට මතක රුවන් මම අපි පොඩි දවසල මේ අපිත්තාවේ ඔය තුන්වෙනි පන්ති කියන පන්ති පළපතකින් එහෙම අපිට ඔය මේ හැම්බේකන් ඒව මේව කන්න තිබ්බේ නෑ දවසල. මට මතකයි අම්මා කකුලට පිහිය පාගගෙන පලාමිටිය කපනවා. මේ සින්දුව මාව ගෙනිච්ච ඇතෙන්ට. මේ තමයි අපේ අම්මාවරු. ඉතින් මං හිතනවා අපේ ගොඩ දෙනෙක්ගේ ජීවිතවලට අපේ නැතුවම බැරි අපේ බැක්බෝන් එක අපේ හුස්ම පොද තමයි අපේ ආදරණීය අම්මා.
නිරංජන්,
ඔව්,
අපි කොච්චර මෙහි අපේ අම්මලාව මතක් වෙලා සුස් දුක් සුසුම් හෙළුවා. ලංකාව දිහා බලපුවම අපි අපායක් වැනි දේවලුත් සිදුවෙනවා. වැදූ අම්මා, කිරදුන් අම්මා, කණ්ඩදුන් අම්මා, ලිපමිලූ අම්මා, බුදු වෙනතුරු බලාගෙන සිටි අපේ අම්මා හිරකු බලුකූඩුවක දාලා කණ්ඩ දෙන්න නැතුවත් බලන් ඉන්න
නරුමුතුත්
ලංකාවේ සිටිනවා.
ඒක නම් එහෙම තමයි රුවන්. මේ ඉමේෂා මොනවද කියන්න තියෙනවද දරු?
මම එන ගමනත් අංකල් එක කතා කරද්දී මම එක තැනක සඳහන් කරා, සමහර වෙලාවට මම මෙහෙදි දැකලා තියෙනවා නියම බුද්ධාගම මෙහි මිනිස්සුන්ගේ ගාව සමහරවිට අපේ අය ගාව අපේ අයගේ නැති බුද්ධාගමක් මම මෙහි මිනිස්සු ගාව දකිනවා. ඉතින් මම ওই කතාව කියද්දී මට මතක් වුණේ මෙහි يعني අපිට නොපෙනුනාට බැඳීමක්, පිටින් නොපෙනෙන බැඳීමක් ඇතුලේ මේ මිනිස්සු ගාව තියෙනවා අම්මා තාත්තාට සලකන්න. ඒ කියන්නේ ළමයිගේ අතින් එක නොකරනත් රජයෙන් හරි සම්පූර්ණ මේක බාර අරගෙන සම්පූර්ණයෙන්ම බලා කියා ගන්න ඒගොල්ලෝ අදාළ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම
සකස්
කරලා තියෙන්නේ. ලංකාවේ අම්මලා තාත්තලා දැනට ඉන්න ළමයින්ට උගන්වන්න ඕනේ, ඒ බරපැන දරන්න ඕනේ, ඒත් එක්කම අනාගතයට ඉතුරු කරන්න
ඕනේ. ඉතුරු කරන්න, ඒක තමයි අර්ථය.
එතන තමයි තියෙන ප්‍රශ්නේ. ඔව්.
අර රජ වෙනතුරු බලන් ඉන්න දෙමෝපියෝ තමයි ඒ.
ඔව්. තමන්ගේ දරුවෝ.
ඔව්.
ඒක තමයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට තිබෙන්නේ නැති ලෝකයක් දරුවන්ට හදලා දීලා ඒ තුලින් ඒගොල්ලෝ ලෝකය දකින්න උත්සාහ කරන දෙමෝපියෝ තමයි ගොඩාක් ඉන්නේ අපේ. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි නියමම දෙමෝපියෝ කියන්නේ. ඔරුවන්. ඒ අපි එන යමු නේද දැන්?
විනාඩි 20ක් ඉවරයි.
ඔව්, තව විනාඩි 40 දින්න අපිට. කාලය කියන්නේ ඒක තමයි අසන්නේ. මේක මේ අපි මේක මේ වැඩසටහනකටත් වැඩිය මෙතන කතිකාවතක් කියන්නේ. ඒ කියන්නේ මේ අපි හැමෝටම අපේ සාමාන්‍ය ජීවිතේ, හැබැයි සැබෑ ජීවිතේ අපිට මේ දකින්න දැනෙන දේවල් තමයි අපි මේ කතා කරන්නේ.
හරි, ඒක හරි. මොකද දවස් 5ක් තිස්සේ රජයේ වැඩ කරලා ලංකාවේ වගේ අයිස් ගහන්නේ නැතුව මිනිත්තුවට නොකඩවා වැඩ කරලා මේ නවසීලන්තයේ දියුණු කරන්නේ. අද සිකුරාදා ගෙදරට ඇවිල්ලා ඇඳිපුටුවේ වාඩි වෙලා තේකප් බොන වෙලාව හෝ රැට රාත්‍රී ආහාරය ගන්න වෙලාව. ඒ නිසා ඔවුන්ව පොඩ්ඩක් සතපා තබන්නට අපි කරන වෑයම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔව්. අද මම කතා කරන බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අසන්නේ අපේ ඉදිරියේ තියෙන ලොකු අභියෝගයක් ගැන. මේ අභියෝගය තමයි ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය.
අපි කියන්නේ ලංකාවේ අපේ සහෝදර.
ඔව්, ඒ කියන්නේ අපි ලංකාවෙන් ආපු අයනේ. ඒ කියන්නේ අපේ ජනාධිපතිවරණය. සිංහලෙම කියනවා නම් අවුරුදු 70 මෙරට පාලනය කරේ පාට දෙකයි. කොළ පාටයි නිල් පාටයි මාරුවෙන් මාරුවට සුද්දංගෙන් අපි නිදහස ලබා ගත්තට පස්සේ අපේ රටරුනේ ඕක තමයි. ඔය පාට දෙක විතරයි පාලනය කරේ. අපේ රටට ඇත්තටම වෙච්ච දෙයක් තියෙනවද මේ අවුරුදු 70 ඇතුළත? හැමෝම ආවා, මොන හරි දේවල් කරා, ගියා, අපව ආවා. ඒනට රට තාම එතනමයි. මම හිතන්නේ මේ ලැබිලා තියෙන මේ අවස්ථාව, මේ 2020 ජනාධිපතිවරණය ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක්. අපේ රටක් හැටියට තව ලෝකයේ තියෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. මේක ඉතාම අපි නවසීලන්තේ හිටියත් අපිට ඡන්ද නැති වුණත් මේ අපි හැමෝගෙම යුතුකම මේක. අපේ මව්බිම, අපේ මාතෘ භූමිය වෙනුවෙන් ඒකේ ඒ රටේ ජීවත් වෙන අසරණ අපේ පුරවැසියන් වෙනුවෙන් අපි කොහේ හරි ඉඳන් අපේ හඬන්න ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපිට විය යුත්තේ. මම මේක ලෑස්තිවෙද්දී මට හම්බුණා ප්‍රොෆෙසර් මාචාර්ය මේ අජිත් කොළොන්නේ. අජිත් කොළොන්නේ මේ ගැන එයාගේ ප්‍රෙඩික්ෂන් එක. එතුමා 2015 ජනාධිපතිවරණයට කලින් 2013 තමයි කියලා තියෙන්නේ. අලුතෙන් එන පත්වෙන ජනාධිපති, 2015 පත්වෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියලා. එතුමා කිව්ව දේ හරියටම හරි කියලා තියෙනවා. ඒ ප්‍රෙඩික්ෂන් එක 2013 එතුමා කියලා තියෙන්නේ. එතකොට අපි හිනේකින්ම හිතුවේ නැති කාලෙක. ඉතින් එතුමා මේ පාර කියන්නේ මේ පාර ජනාධිපතිවරණයට එන්නේ කොහෙන් වන් නැති අහසින් කඩා වැටිච්ච මිනිස්සෙක් කියලා.
අජිත් කොළොනේ කියන්නේ මට මතක හැටියට මම නෙවැරදි නම් මේ එයා විශේෂත්වයක් තියෙන්නේ, එයා තමයි වේලාසනින්ම ප්‍රභාකරන්ගේ බුද්ධිය කියවපු
ප්‍රභාකරන්ස් මයින්ඩ් රීඩර්.
ඉට්ස් අ සයිකොලොජිස්ට් ඉන්නේ ලෙක්චර් කරේ යා යුද හමුදා
මේ කොතලාව ඩිෆෙන්ස්
එකට. කොතලාව ඩිෆෙන්ස් සෙක්‍රටරි. ඒකෙදී යා අවුරුදු 15ක් ඒක දිගට ඉඳලා ඔය ඩිෆෙන්ස් සෙක්‍රටරි ඔය ලොකු අයෙක් ආශ්‍රය කරලා
ඉතාමත් බුද්ධිමත් මනුෂ්‍යයෙක්. තුනෙන් පංගුවේ අර තුනෙන් පංගුවේ රූල් එක මැතමැටික්ස් වල තුනෙන් පංගුවේ රූල් එක ලෝකෙ රඳුන්වලා තියෙන්නේ. ඔව්. 1 3 රූල් එක හඳුන්වලා දෙන්නේ තුමා. ඒක ඇමරිකාවේ ඉන්න කාලේ තමයි කරලා තියෙන්නේ තුමා. අපි අහලා බලමු මොනවද මෙතුමට කියන්න තියෙන්නේ කියලා මේ සම්බන්ධව.
ලංකාවට 1948 දී නිදහස ලැබෙනකොට නිදහස ලැබුණේ නිකම්ම නෙමෙයි. ලංකාවට අයිති මුදල්, ඒ කියන්නේ යුද්ධ කාලෙදී ලංකාවට කිසිම දෙයක් ආනයනය කරේ නැහැ. නමුත් අපනයන කටයුතු ඒ විදිහටම සිද්ධ වුණා. ඒ හේතුවෙන් ලංකාවට අයිති මුදල් බ්‍රිතාන්‍ය බැංකුවක එකතු වෙලා බැංකුවල එකතු වෙලා තිබුණා. ඒ මුදල අපේ කියන්නේ ස්ටර්ලින් පවුන්ඩ් බිලියනයක්. ඉතත් වඩා ටිකක් වැඩි. නමුත් ස්ටර්ලින් පවුන්ඩ් බිලියනයක් එක්ක තමයි අපිට නිදහස ලැබුණේ. කියන්නේ එයාටින් බැලුවොත් මං හිතන්නේ දකුණු ආසියාවේ අපිට නිදහස ලැබෙන අවධියේදී තිබිච්ච පෝසත්ම රට තමයි ලංකාව. නමුත් ඒ ලැබිච්ච ධනයෙන් අපි කිසිම ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ඒ කියන්නේ ඒකට පළවෙනිම හේතුව තමයි ඒ නිදහස ලබා ගැනීමේ පුරෝගාමී සටන හිටපු නායකයෝ ඒ කාලේ ඇත්තටම විධිමත් දැක්මක් ඒගොල්ලන්ට තිබුණේ නැහැ රට මෙතනින් එහාට ගොඩනැංවිය යුත්තේ කොහොමද කියන එක. ඒගොල්ලේ ඊට පස්සේ අපේ පරිපාලන ක්‍රමයක් අපි රටට හඳුන්වා දුන්නා. ඒ ක්‍රමය තුළදී රට ඉදිරියට ගියේ ඉතාම හෙමි. ඒකට හේතුව තමයි ඒ කියන්නේ ඒක මෙහෙවන්න තරම් දූරදර්ශී නායකත්වයක් ඒ කාලේ හිටපු නායකයන්ට තිබුණේ නැහැ. ඒගොල්ලෝ බොහෝ වෙලාවට එක අවස්ථානුකූලව දේශපාලන වශයෙන් ඒගොල්ලෝ දැකපු දේවල් ඔස්සේ තමයි ඒගොල්ලෝ ක්‍රියාත්මක වුණේ. මම ඊළඟට බලයට එන්නේ කොහොමද කියන එක තමයි හැමෝටම තිබුණ ප්‍රශ්නය. මම බලයට ආවට පස්සේ මම බලය රඳවා ගන්නේ කොහොමද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ තිබුණේ. ඊළඟට ආයිත් පාරක් මම බලයට එන්නේ කොහොමද කියන එක තමයි තුන්වෙනි දේ. කියන්නේ හුඟක් වෙලාවට ඒ પરමාර්ථයෙන් තමයි ඒ කාලේ හිටපු සියලු නායකයන් කටයුතු කරේ කිව්වොත් නිවැරදි. කාලෙන් කාලට මතුවෙච්ච. ඉතින් ඒගොල්ලන් ඇත්තටම නිවැරදි දැක්මක් ඔස්සේ රට මෙහෙවාය කියලා හිතන්න අමාරුයි. මොකද මං හිතන්නේ ඒගොල්ලන්ටත් ඒ ගැන සංකල්පනාත්මක අවබෝධයක් තියෙන්න නැතු ඇති. ඒ කියන්නේ මම දකින ප්‍රබලම හේතුවක් තමයි රට අද තියෙන තත්ත්වයට පත් වුනේ අවස්ථානුකූලව අවස්ථාවාදීව කටයුතු කළපු නායකත්වවල පටු අරමාර්ථ પરමාර්ථ හින්දා තමයි. නමුත් ඇත්තටම නිවැරදි දැක්මක් ඔස්සේ ඒගොල්ලෝ ක්‍රියාත්මකුනේ නැහැ. මොකද දැක්මක් ඔස්සේ ක්‍රියාත්මක වෙච්ච නායකත්වයක් තිබිච්ච රටවල් අද ලෝකේ ඉතාම ඉස්සරහට ගිහිල්ලා තියෙනවා අනිත් රටවල් අභිබව. අපි දන්නවා රටේ තොටේ යම් යම් හරි වෙනස්, ඒ කියන්නේ මේ දවස්වල ටිකක් ඒ කියන්නේ මේ ආන්දෝලනාත්මක යුගයක අපි ඉන්නේ. හරි ඒ කියන්නේ ඇත්තටම මිනිස්සු ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ හරි ඇයි අපි මේ තත්ත්වයට පත් වුණේ කියන එක. රට මිනිස්සු හැමෝම ඒ කියන්නේ බොහෝම කලකිරීමෙන් කතා කරන කට්ටිය ඉන්නවා. මං හිතන්නේ තමුන් ඉන්න තැන ගැන සතුටින් කතා කරන මිනිහෙක් නැති තරම් කිව්වොත් නිවැරදි හැම මට්ටමකින්ම. හරි ඉතින් එතකොට බහුතරයක් මිනිස්සු කලකිරීමෙන් ඉන්න රටකදී මිනිස්සු ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ රටයි මේ තත්ත්වයට වැටුනේ කියන එක. එතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ දැක්මකින් තොරව ගිය ගමනක් හින්දා තමයි හරි අපි මේ තත්ත්වයට වැටෙන්නේ කියන එක. ඒකේ අනිත් පැත්ත තමයි අපි උදාහරණයක් ඇතුළත් ගත්තොත් ලී ක්වාන් යූ මැතිතුමා. එතුමා අපි වගේම ඉතාම අවිධිමත්ව තිබිච්ච රටක් දැක්මක් ඔස්සේ මෙහෙවලා අද ලෝකේ තියෙන ධනවත්ම සංවර්ධිත ඒ හැම දෙයකටම වඩා විනයගරුකම ලෝකේ තියෙන රට බවට එතුමා පත් කරා. ඉතින් ඒ වගේ ඒක ඒත් ඒ පළවෙනිට මිනිස්සු තේරුම් ගන්න ඕනේ අර අපි ඔකට සාමාන්‍යයෙන් කලමනාකරණය කියනවා අර ගාලා කඩාගත්ත හරක් වගේ හර්ඩ් බිහේවියර් කියන එක නැතුව මිනිස්සු හිතන්න පුරුදු වෙන්න ඕනේ. අවබෝධයෙන් කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. තමුන්ගේ අවබෝධය ඔස්සේ මිසක හරි එහෙම නැත්නම් කවුරු හරි තමුන්ට විසි කරන මොකක් හරි ප්‍රතිලාභයක් ඔස්සේ තමුන්ගේ රවට්ටන්න විසි කරන ප්‍රතිලාභයක් ඔස්සේ තමුන්ගේ අනාගතය කාටද බාර දෙන්නකින් තීරණ නොගත යුතුයි කියන මතය තමයි මම ඉන්නේ. හරි ඒකට නම් ඒ කියන්නේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ කෙනෙක් නායකත්වයකට අපි කවදාහරි පත් කරගන්න නම් මේ පුද්ගලයාගේ දැක්ම මොකද්ද රට ගොඩනංවන්න තියෙන්නේ කොතනින්ද මේ පුද්ගලයා පටන් ගන්න හදන්නේ ඉතින් ඒ වගේ දේවල් ගැන මිනිස්සු හිතලා තමයි ඒ කියන්නේ ඊළඟට මොකද්ද ගත යුතු පියවර මේ රට දැන් තියෙන තත්ත්වෙන් ගොඩනංවා ගන්න කියන එක තමයි මිනිස්සු හිතන්නේ
ඔව් ඒ ආචාර්ය අජිත් කොළොන්නේ ගේ අදහස ඉදිරියට මොකද්ද විය යුත්තේ කියන එකට ඇතරම ඔහුගේ විශාල ප්‍රමාණයක මං හිතන්නේ මේ සාකච්ඡා මේ දවස්වල පාත්‍රින් යනවා. ඒගේ ප්‍රෙඩිකෂන්ස් එක නේ අරහිටම ගිහිල්ලා තියෙන හින්දා මං හිතනවා අපිටත් ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ කිසිම පාටයකට පක්ෂයකට මේ සම්බන්ධ නැති ඒ කියන්නේ නිදහස් ඉන්ඩිපෙන්ඩන්ට් මනුස්සයෙක්ව රට ගැන කැක්කුමක් තියෙන හරි කැක්කුමක් තියෙන මනුස්සයෙක්ව රුවන්
මේ ඕක ගැන කියද්දි මේ මම කල්පනාවේ හිටියේ කොතනක හරි කියවිලා තිබුණ සාමාන්‍ය මේ ජනතාව ඔය මාධ්‍යෙන් එක එක්කෙනාව ඉන්ටර්වයුව කරනවානේ පාර දිගේ ගිහිල්ලා ගිහම ඒගොල්ලෝ කියන්නේ මේ ඉන්න 225ම වැඩක් නැහැ. ඒ කියන්නේ කතා නැගත් එක්කලා 26 වැඩක් නැහැ. අපේ කාඩිනල් නාසෙත් කිව්වේ වැඩක් නැහැ. ඔය 26 දෙනාම යන්න. එක මිනිස්සෙක් බොහොම මං හිතන්නේ වෙළඳාම් කරන මිනිස්සෙක් කඩේක ඉඳන් ඇහුවා. රජයේ සේවකීන්ට නියමයි 55 දී විවේකම් යන්න. ඔව් 60 දී විවේකම් යන්න. 60ද? මේ
55 දීර්ඝ කරන්න පුළුවන්.
60 නේද? අඩුතරමින් මේගොල්ලෝ 65 වත් විවේකම් ආ යුතුයි.
ලංකාවේ මට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ පහුගිය කාලේ.
ලංකාවේ පාර්ලිමේන්තුව 95ක් ඉන්නවලු 65ට වැඩි අය. ඉතින් ඒ කියලා කිය වයසට ගියාම ඕක කාට හරි බාර දීලා යන්න කියලා. ඔය ඇස්සේ මට මේ පෙරලගෙන යද්දි මේක නිරංජන් බොහොම ආස කරන පොතක් මේක කේ ජයතිලගේ නිරිබත. ඒක කාල තිබුණා තුන් කල කියලා පිටුවක්. එහි තිනවා මෙන්න මෙහෙම දෙයක් කේ ජයතිලගේ අන්තිම පොත. ළමාවිය මේ සරු පොළවකි. සියල්ල උරා ගනි. කිස්වික් බහැරකට නොදී.
තරුණවිය පොළව සරුය කොටසක් උරා ගනි ඊට වැඩි අස්වැන්නක් දෙයි. මහලුවිය මුඩු බිමකි ගලක් වැනිය කිසිවක් උරා නොගනි වියලුණු අස්වැන්නක් දෙයි.
කිසිවක් උරා නොගනි වියලුණු අස්වැන්නකි. එවැනි අස්වැන්නක් නැති වියලුණු දරදඬු දේශපාලනිකයෝ කී දෙනෙක් ඉන්නවද අද අපේ පාර්ලිමේන්තුවේ? මම හිතන්නේ මේ මිනිස්සයා අවුරුදු 65න් ඔයාලා යන්න ගෙදර ගිහලා පෙන්ෂන් ගන්න ගෙදර ඉන්න කියන්නේ ඒක තමයි විසඳුම.
හරි. එහෙනම් අපි ගීතකට ගිහලෙමු. සාගතයට මුලයි දහඩිය නොසැලීම පෙරකුම්බා දවස සියලුන් නැතිවීම. ඇත්තට මේ තත්ත්වනේ දැන් අපට උදා වෙලා තියෙන අපේ රට. පෙරකුම්බා රජුරංගේ දවස හිටපු සිංහලු ඒ රට ගැන කැක්කුමක් තිබ්බ මිනිස්සු රටට මොකක් හරි දෙයක් වැව් දාගැබ් හදලා මේ රට සක්සිරික කරපු මිනිස්සු ඒ අපේ මුතුන් මිත්තෝ අද කොහෙද මං හිතන්නේ වැලලී ගියපු තැන් වල ඉඳන් දැන් මේ පවතින තත්ත්වයට සාප කරන්න ඇති කොහේ හරි ඉඳගෙන.
මෙතනදි මට පොඩි මතක් වීමක් වෙනවා. අධ්‍යාපනයේ දැන් විෂයමාලා නිර්දේශයේ ඉතිහාසය කියන එක මම දන්නේ නැහැ. එමෙස දන්නවද කියලා. ඉතිහාසය කියන එක වෙනම
වෙනම විෂයක් විදිහට තමයි තියෙන ඉතිහාසය.
තාම තියෙනවද ඒක?
ඔව් වෙනම විෂයක් විදිහට තියෙනවා.
පොළොන්නරුවේ ගිය වෙලාවේ ජනාධිපතිතුමාගේ පම්පදේශයට එතුමා ආයදා කිව්වා ඒ ස්කෝල විවෘත කරන්න යනවා නේ ළමයි පෙළගස්ස ළමයි එක්ක කතා කරනවා ළමයි එක්ක ඉඳගෙන සින්දු කියනවා තබ්ල ගහනවා ඒ වෙලාවේ අහලා තියෙනවා මේ දරුවා දන්නවද මේ පොළොන්නරුවේ හිටපු රජවරු කවුද කියලා බොහොම ලැජ්ජාවෙන් ඒ ජනපතිතුමා ඒ වෙලාවේ කිව්වා අනේ මේ ළමයි නමවත් දන්නේ නැහැ නේ කියලා රහිතපු රජවරු පරකුම්බා රජතුමාගේ
මේ පොළොන්නරුවේ ළමයි
දැන් ඊතනදි මට මතක් වුණේ මම මේ අලුත් විෂය නිර්දේශයේ අලුත් අලුත් වයිට් පේපර් එක එන තැන කියලා තිබුණා ඉතිහාසයේ ඉන්නේ දැනට තියෙන්නේ ඉතිහාසය කියලා වෙනම සබ්ජෙක්ට් එකක් නෙවෙයි උසස් පෙළ ඇති
නෑ සාමාන්‍ය පෙළට ඉතිහාසය වෙනම විෂයක් විදියට
තියෙනවා සමාජ අධ්‍යයනය කියලාද තියෙන්නේ
සමාජ අධ්‍යයනය කියලා තිබුණා ඊට පස්සේ මම සාමාන්‍ය පෙළ ලියන කාලේ වෙනකොට ආයෙසරයක් ඉතිහාසය වෙන් කරලා අරගෙන තිබුණා
දැන් ඒවා ඉගෙනීම සහ ඒවා දැනුවත් කිරීම අඩුවෙන්න සිංහලෙන් කවුද කියන එක නැතු වෙනවා ගලබඩ ඥානිස්සර හාමුදුරුවොත් ඔය කතාවම කිව්වා අපේ සිංහලෙන්ගේ ඉතිහාසය නොදන්න අලුත් සමාජය බිහි වෙන්න බොහෝම ඉඩ තියෙනවා කියලා
මං හිතන්නේ ඔතනදී දෙමව්පියන්ගේ අතෙත් පොඩි වගකීමක් තියෙනවා මොකද මට මේ ළඟදී අහන්න ලැබුණා මේ මගේ ලංකාවෙන් මගේ යාළුවෙක් කිව්වා මේ අටවසරේ ළමයෙක්ට උසස් පෙළට ජීව විද්‍යාව ඇතුළු මේ يعني උසස් පෙළ විෂයන් උගන්වන්න අටවසරේ ළමයෙක්ට උගන්වන්න එනවාද කියලා අහලා තිබුණා කියලා දෙමව්පියෙක් මේ උපකාරක පන්තියක් කරන්න
ඒ ලෙවල් පන්ති
ඒ ලෙවල් විෂයන් මේ අටවසරේ ළමයට තමයි අපි ඉතිහාසය උගන්වන්නේ ඉතින් එතකොට දැන් අම්මලා තාත්තලා හිතනවා සමහර අය අපි ළමයින්ට උගන්වන්න ඕනේ ගණිතය විද්‍යාව ඇතුළු මේ ඉදිරියට යන්න පුළුවන් හම්බ කරන්න පුළුවන් විෂයන් ටික විතරයි කියලා ළමයාගේ වටපිටාව සකස් කරන බුද්ධියට කලින් මිනිස්සයා හදන්න ඕනිනේ
සමාජය ඇතුළත ළමයා ජීවත් විය යුතු කාරණා තේරුම් කරගදීම අඩුයි.
ඉතින් එතකොට සමහරට ඉතිහාසය වගේ තියෙන විෂයන් වලට තියෙන බර අඩු කරාම ඔය තත්ත්වෙ ඉතින්
ඔව් ඒක තමයි ඉස්සර අපිට ඉතිහාසය භූගෝලය ප්‍රජාචාරය ඔය වගේ සබ්ජෙක්ට්ස් තිබ්බ අපිට වගේ විෂයන් තිබ්බා ඒ දවස්වල ගන්න ඉස්කෝලේ ඉගෙන ගන්න.
මේ විෂයන් තවමත් තියෙනවා ප්‍රශ්න තියෙන්නේ.
ඒක කරන්න කෙනෙක් නැහැ. ඒව දන්න කෙනෙක් නැහැ. ඉතිහාසයත් දන්න කෙනෙක් නැහැ ඇත්තටම හරියට. කවුද මොකද්ද මේ ඉතිහාසය කියලා වෙලා. අනිත් එක මේ අපේ තිබ්බ නායකත්වය මොකද කරේ හැමදෙස්සම මොකක් හරි යුද්ධෙන් පස්සේ යුද්ධයත් හා සමගාමීව මොකක් හරි දෙයක් රට කරපු පේන කරපු නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුම. මම පැත්තක් කරන් කතා කරන්නේ අපි දකින්න අපිට දැනෙන්න පේන තියෙන දේ අපි කතා කරන්න ඕන කෙලින්ම. ඒ පටන්ගත සංවර්ධනය ඉදිරිට කරගෙන යන්න හම්බුනේ නැහැ. මොකද ඔවුන්ගේ තිබ බලලෝභිකම හින්දා. ඒක මේක කියන්නේ මේ කවදාත් අතෑරලා යන බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ කිසිම කෙනෙකුට වක්ක. ඒකයි උනේ එතන. ඒක මේක මේ පවුල් සංස්ථාවක් කරගෙන ඒක රට පාලනය කරන කියන්නේ නැහැ. පවුල කියන්නේ රට නෙමෙයි. ඒක තනිකර දෙක මේ දෙක පටලවා ගත්තොත් අපි හැමදාම ඉන්නේ එකම තැන තමයි. මේ මඩ ජොහරේ ඉරලා දැන් අපි ඉන්නේ. මේ අජිත් මේ කවුද ප්‍රොෆෙසර් අජිත් කොළනේ කියන විදිහට මේ මොකද ස්ටර්ලින් පවුම් බිලියනයක් හම්බෙනකොට අපි නිදහස ලබනකොට අපිට ස්ටර්ලින් පවුම් බිලියන එක අතිරික්තයක් එක්ක මේ අපිට රට නිදහස හම්බුනේ. ඒ සල්ලුවට මොකද උනේ? කවුද ඒ කියන්නේ කවුද මේවට වක් කියනවනේ? මේ අවුරුදු 70ක් තිස්සේ මේ කරපු මේ විනයයට අපිට නිවැරදි නායකත්වයක් තිබෙන්නේ නැතික තමයි අපි මූණ පාල තිබ්බ ලොකුම මේක. හැමෝම එනවා, නායකයෝ ආවා, ගියා, එනවා, යනවා. එන්නේ හැමෝම මොකටද? තමන්ගේ වැඩේ කරගන්න. පක්ෂවල පාට මාරු කර පිල්පයින් එක කෝටි ගණන් මිලියන් ගණන් අරගෙන මේ පක්ෂවල මාරු කර මේගොල්ලෝ මේ හතන්නේ රටට සේවයක් කරන්න නෑ, තමන සේවයක් කරගන්නද? දැන් ඔහොම කියපු කී දෙනෙක් ඉන්නවද? දැන් ඊපැයිද මම දැක්කොයි මේ කවුද මේ මාකඳුරේ මදුෂ් හොඳට පාපොච්චාරණය කරන කවුද මේ කුඩු ජාරම්ට සම්බන්ධ කියලා. මේ කුඩුකාරයේ ඒ කියන්නේ කුඩුකාරින්ට ගිය රටක් මේක. කුඩුකාරයෙක්ගේ මාර්ගයෙන් පාර්ලිමේන්තුවට ගිහින් මේ ඉෂුව තමයි දැන් අපිව මේ පාලනය කරන්න ඉන්නේ. ඉතින් කොහෙද මෙතන වැරදිලා තියෙන්නේ? කාටද වැරදිලා තියෙන්නේ? නිවැරදි නායකත්වයක් නැතිකම තමයි මම හිතන්නේ අපේ රටට හෙන ගහලා ගියේ. ඒ කියන්නේ හැමෝම අත්නෝමතික ක්‍රියා කරන්න ගියා. ඒ ක්‍රියා කරන ගියේ අන්තිමේදී උනේ අදලත් අපේ රටේ තියෙනවා අන්ත දුගී අසරණ දුප්පත් මේ ගම් තියෙනවා. ළමයින්ට මේ වැහිදාට මේ ඇල එගොඩ වෙන්න විදියක් නැහැ ඉස්කෝලට යන්න. පුංචි ඒ දණ්ඩක් කැල්ලක් දාන්නේ පොල්කොටයක් දාලා ළමයි මේ මරුවැල යන වගේ යන්නේ. මුන් අපේ ඉන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ හැලගෙඹු ටික මොකද කරන්නේ? උන් පිටරට වලින් මිලියන 600යි 700යි දීලා වාහන ගෙන්න ගන්නවා. වෙඩි නෝදින යන කවුරු අරසා කරන්නද මේකල මේ වෙඩි නෝදින වාහන වල යන්නේ? ඉතින් මේ මිනිස්සුන් මේ කාලකන්ණින්ට රට බාර දීලා අපි අත බැඳගෙන ඉන්නලා තාදුරටත් මේගොල්ලන්ට ඕන දෙයක් ආපු දෙන් කියලා වෙරලා මේ රට උන්ගේ බූදලයක් වගේ නැත්නම් අපි මේ විදිහේ මොකක් හරි හඬක් නගලා අපිට අවශ්‍ය නායකයෙක් හොයාගෙන අපි රට බාර දෙනවද ඇත්තටම මේ රට බේරලා දෙන්න කියලා. මොකද ලීකුවානියෝ ලංකාවට ආපු වෙලාවේ ලංකා සිංගප්පූරුව තිබ්බේ අපිට හිතන්නවත් බැරි තැනකපත් අද කොහොම සිංගප්පූරුව මිනිසුන්ට ඒ තන්ත යන බැරිහින්ද පුළුවන් මනුස්සයට යන්න තැන හදලා දුන්නා. හදලා දීලා අන්තිමේද මොකද උනේ? මේකදී හොඳ කතාවක් කරනවා මේ වල්පොල රාහුල මේ ආශ්‍රමේ මේ ආයතනයේ මේ දැන්ට ඉන්න සභාපති දුරය දන්න පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ මේකට හොඳ ඌනපූර්ණයක් ගෙනත් දෙනවා. මේ සින්දුවකට යන්නේ මෙතනින්. ඒ සින්දුව කියන්නේ ඉස්සෙල්ලා මොකද්ද මෙතන තියෙන වෙලා තින්නේ කියන එක හොඳ නායකත්වයක් නිවැරදි නායකත්වයක් නැතිකම නිසා වෙච්ච දේ ගැන තමයි කතා කරන්නේ. අපි මේ ඒ කතාව එතුමාගේ මේ උන්වහන්සේගේ මේ කතාව අපි අහලා බලමු.
විද්‍යාවක් එක්ක නායකත්වය කියන අදහස, නායකත්වය කියන්නේ මොකක්ද? මෙවැනි තත්වයක් දුෂ්කර අමාරු මොහොතක් ආවට පස්සේ නායකත්වයේ කාර්යභාරය මොකක්ද කියන ප්‍රශ්නේ. ඒක තමයි මට, ඒකත් එක්කයි මට ආවේ පනාමුරේ අත්රාජා සම්බන්ධයේ ගීතයේ සහ ඒ සිද්ධිය. මම හිතනවා අලුත් සමහර ඔබතුමා කිව්වා වගේ මේක අලුත් නිසා ඊළඟ අලුත් පරම්පරාව සමහර දන්නේ නැතුව ඇති. ඉස්සර ලංකාවේ තැනින් තැන ඔය අලි අල්ලන, අලි කොටු කරලා හිල කිරීමට අල්ලන කොටු තිබිලා තියෙනවා. එතකොට ඉංග්‍රීසි ආණ්ඩු සමයේ තමයි මේ අවසාන කොටු කිරීම පනාමුරේ ප්‍රදේශයේ. එතකොට ඒකෙදි වට කරලා හීල ඇලිනුත් යොදාගෙන අලි ටික එක තැනකට කොටු කරගන්නවා. ඊට පස්සේ අර හීල ඇලින්ගේ උදව් ඇතිව අර අල්ලාගත් ඇතුන්ගේ කකුල් ගැට ගහලා ඔවුන් ගස්වලට බැඳ ගන්නවා. මේ පනාමුරේ සිද්ධියේදී ඒ අවශ්‍ය අලින් අල්ල ගන්නවා, ගැට ගසා ගන්නවා. හැබැයි එතන ඉන්න ප්‍රධාන ඇතා එතනින් එයාට යන්න දෙනවා. එයාට කියන්නේ යා නෙවෙයි අවශ්‍ය කරන්නේ. ඒ වගේම දැන් එයා අහුවෙන්නේ නැහැ ඔහුව නිදහස් කරන්න. නමුත් ඇතා දිගටම සටන් කරනවා තමන්ගේ කණ්ඩායම බේරගන්න. එතකොට අවසානයේ මේ අලි අල්ලන වැඩේ කරපු පිරිසට සිද්ධ වෙනවා පනාමුරේ ඇතාව ඝාතනය කරන්න අන් අය අල්ලපු ටික ගෙනියන්න. එතකොට මේ ඉතාම සංවේග ගැන මේ ඇතාව එලවලා කොහොම හරි යවන්න හදනවා. එයා යන්නේ නැහැ තමන්ගේ කණ්ඩායම බේරගන්නේ නැතුව ඒ ඒ ඒ ඒකෙන් පස්සේ තමයි මේ ගීතය මේ සිද්ධියත් එක මේක ආందోళනාත්මක සිද්ධියක් ඒ කාලේ ඒක පදනම් කරගෙන තමයි සුගතපාල මල්ලසේකර මහත්මයා මේ ගීතය ලියලා ගායනය කරන්නේ ඊට ඊළඟ වැදගත් දේ තමයි මෙහි සංගීතය මොහොමඩ් ගවුස් මහත්මයා මේක කළා තියෙනවා මම තොරතුරු එක් රැස් කරගත්ත ආකාරයට එහෙම ගත්තාම මේක ඉතාම අදාළයි ඊළඟට මම කියනවා ඒ නායකත්වය දැන් අපි වසනයකට මොහොන දුන්නේ ඒ වසන තත්වේදී මං කිව්වට කමක් නැහැ කිසිම පැත්තකින් දේශපාලන නායකත්වය කියන එක සමත් වුණේ නැහැ නායකත්ව ලක්ෂණ පෙන්වන්න හැම පැත්තකම හැම දෙනා සම්බන්ධයෙන්ම මයිසිල්ලා කිව්වා වගේ ඒ නායකත්වය ප්‍රකාශ කළේ ආගමික පැත්තේ කතෝලික ආගමික නායකයන් තුලින් එතකොට ඒ තත්වය තුලයි මම මේ ගීතේ තේරුවේ ඒකේ තියෙනවා සොහොයුරු කැල සොයනා වූ නිදහස සඳහා පණ දුන් ආලේනී ඒ ඒ ඒ අනේ ඒ ඒ කොටස යාට ඒ කණ්ඩායමේ අය වෙනුවෙන් තමන්ගේ ජීවිතය දුන්නා කියන එක. එතකොට නායකත්වය කියලා කියන්නේ ඊළඟට මේක පාවිච්චි කළා කොහොමද බලයට එන්නේ කියන එකවත් වගකීම එහාට මෙහාට තල්ලු කරන එකවත් නෙවෙයි.
හරියට හරි.
ඒක ඒක එන්න ඕන ඇතුලෙන් ඒ කම්පණය මං හිතනවා නව ශ්‍රීලන්තේ ආවා. ඒ ඒක ඒක දැනුණා මිනිස්සුන්ට ඒක ඒක ඇතුලෙන් ආපු දෙයක් ඡන්දය සඳහා එකක් නෙවෙයි මං කියනවා ඔන්න ඔය පරිසරයේ මම මේ ගීතය තේරුවේ
ඇත්තටම තාර්කිකයි ප්‍රායෝගිකයි කිසිම කෙනෙක්ගේ අදහස තමන්ගේ පිළට දාගෙන ගන්න එපා පොදු තැනකට එන්න පවතින බලය තවදුරටත් පවත්වාගෙන යන්නවත් තමා සතුව නැති බලයක් අත්පත් කරගන්නවත් දැන් මේ මොහොත මොහොතක් කරගන්න එපා. ඔබ එසේ හැසිරෙන්න ඒක මදකට කල් දාන්න. කල් දාලා තමන්ගේ රටේ ජීවත් වෙන රටවැසියෝ සිංහලද ද්‍රවිඩද මුස්ලිම්ද ඒ ජාතීන් තුනටම අයත් නොවනද නෙවෙයි හැමෝටම අඩුම තරමේ බියක් සැකක් නැතුව තමන් අමාරුවෙන් උපයාගත් ධනයෙන් තමන්ගේ දරු බරුපරත් එක්ක ජීවත් වෙන්න ආරක්ෂාව සලසලා දෙන්නේ කොහොමද කියන එක හිතන්න. ඒක කරලා දෙන්න. ඊට පස්සේ ඔබේ බලය සුරක්ෂිත කර ගැනීමට සහ අත්පත් කර ගැනීමට ඔබේ කාලය වැය කරන්න. අපි ඒකට විරුද්ධ නැහැ. මේ ගීතය හොඳට අහන්න. නායකයෙකු සතු පරිත්‍යාගශීලී හැසිරීම.
රජා ගැන මේ ගායනය ඒත් එක්කම ඒ බොහොම ගැඹුරු වැදගත් කතා බහ කෙරෙන්නේ රූපවාහිනියේ සිහිනයේ කිරෑ වැඩසටහනේදී. මහේෂ් නිශාංක මෙහෙවන ඒත් එක්කම ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ සමග සිදුවුණු ඒ සාකච්ඡාවේදී බොහොම වැදගත් කරුණු කිහිපයක්ම මත වුණා. මතක් කරන්නම් මුල් ගායනය සහ සංගීතය මොහමඩ් ගවුස්, ඒත් එක්කම පද රචනය සුගතපාල මලලසේකර. රූපවාහිනියේදී රූපවාහිනියේ ප්‍රචාරය වුණු සිහිනයේ කිරෑ වැඩසටහනට ගායනය හඬ එකතු කරන්නේ සිතාරා මදශානි.
ඔව්, මේෂා මේ එතන පද රචනය සහ ගායනය තමයි සුගතදාස මලසේකර. සුගතපාල මලසේකර මේ සංගීතය MS ගෞස්ගේ. ඔව්, එතන ගීතය තියෙනවා. ඇත්තටම ඒ ගීතයේ ඇති අපේ නායකත්වයට හරි දැක්මත් දකින්න. ඒ තමන්ගේ සොහිරු කැල අපි දැන් රට කියලා හිතුවතින් ඒ සොහිරු කැල බේර ගන්න තමයි මේ අලියා මේ ඉස්සරහට ඇවිල්ලා මේ තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරන්නේ බේර ගන්න. ඒනට අපේ නායකයෝ තමන්ගේ ජීවිතේ බේර ගන්න වෙඩි නොවදින වාහනවල යනවා. මිලියන් ගණන් වියදම් කරලා වාහන ගෙන්නගෙන අහිංසක ජනතාව කණුවලට බහින්නවන මේකළු පාර යනකොට ඔන්න ඕක ඇද තියෙන තත්ත්වය. ඔව්, අපිට වෙලාවත් ජීවිගෙන යනවා. ඔබ වෙනුවෙන් පොඩි නිවේදනයක් නිකුත් කරන්න තියෙනවා. අපි එක අහලිමු.
මේ ගීතය අහලිමු.
ඔබයි දිවිය අර්ථවත් කළේ ලෝකයේ තියෙන කිසිම ගීත සාහිත්‍යයකට දෙවෙනි කරන්න බැරි විශිෂ්ට ගීත සාහිත්‍යයක් අපිට තියෙනවා. ඉගිලිලාගේ සමුගෙන අපි කුඩු වෙනුවෙන් වක්කුඩුවක් තනන්නනේ. ඒ ගියා කියන එක කියද්දිම මෙතන ඇවිස්සෙනවා හදවත. අපිට තේරෙනවා ළමයා යන්න ඕනේ, බඳින්න ඕනේ. ඒක කියද්දිම ගියා කියලා දැනෙනකොටම නැවත එන්න පියමලා දුවේ. ඒ කෑල්ල ආපුවා මොකද වෙන්නේ? සන්තෝෂයක් නැහැ හිතේ. අපිට හිතෙන්නේ සන්තෝෂයක් නැත්තේ එයා බැඳලා යන හින්දා කියලා.
මේ හඬ ඔබට බෙහෙවින් මහුරු ඇති ලාංකීය සවන්පත් වලට මේ හඬ නුපුරුදු වෙන්න විදියක් නැහැ. නවසීලන්තයේ වෙසෙන ලාංකිකයන්ට හොඳ අවස්ථාවක් ලැබෙනවා මේ හඬ දකින් අහන්නට, මේ අපූරු අත්දැකීම විඳගන්නට. එහෙමනම් බ්‍රදර් චාල්ස් තෝමස් ඉදිරිපත් කරන කඳුල නවසීලන්තයට ගෙනෙන්නටයි මේ සූදානම් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා එක් සර්විස් මෙන්ස් ඇසෝසියේෂන්, Sri Lanka Ex Servicemen Association New Zealand is going to brought Kandula, which is presented by Brother Charles Thomas. So we are looking forward to it. It's going to be happening on
27th of July. This is probably it's
Dorothy Winston Center.
No, Sunday or don't know. Anyway, this is 27th of July 2019 at Dorothy Winston Theater.
27 වෙනිදා ජූලි මාසේ, සීතල ජූලි මාසේ ඔබට පුළුවන් කඳුල රස විඳින්නට ඩොරති වින්ස්ටන් සෙන්ටර් එකට ආවොත් ඔක්ලන්ඩ් ගර්ල්ස් ග්‍රැමර් පාසලේදී
සවස 7ට
තමයි මේක පැවැත්වෙන්නේ. බ්‍රදර් චාල්ස් තෝමස්ට සවන් දෙන්න ඒ අපූරු ගීත රසය විඳින්නට නවසීලන්තයේ ඔබ හැමෝටම අවස්ථාවක් ලැබිලා තියෙනවා. මම ඔබට සඳහන් කරන්නම් ඔබට මේ ටිකට්ස් ලබා ගන්න පුළුවන් කොයි ආකාරයෙන්ද කියලා. නලින්, ශ්‍යාම් චින්තක, හේමල්, සංජීව, වජිර, සමන්ත ඇතුළු මේ කීප දෙනෙක් අතරෙම මේ ඔබට ටිකට්ස් ලබා ගන්න අවස්ථාව තිබෙනවා. මම කීප දෙනෙක්ගේ දුරකථන අංක මතක් කරන්නම් ඔබට. සම්බන්ධ කරගෙන ඔබට පුළුවන් වෙනවා මේ ටිකට් පත්‍ර ලබා ගන්න. නලින් ගේ දුරකථන අංකය 02735484017.
හේමල් 02187-0290.
චින්තක 02-1-2-4-4-5-5-3.
ශ්‍යාම් 02-7-2-2-0-2-6-2-6.
තවත් දුරකථන අංක කිහිපයක්ම මේ විදිහට තිබෙනවා. ඔබට මේ අය අතරින් සම්බන්ධ කරගත්තත් ඔබට ඔබේ ටිකට් පත වෙන් කරගැනීමේ හැකියාව තියෙනවා.
මේ ගැන සත්කාර කණ්ඩායම මට දැනුම් දුන්නා ටිකට්ස් නම් බොහොම ශීඝ්‍රයෙන් විකිණී යනවා කියලා. ඒ නිසා ඔබ දැම්මම ටිකට් වෙන් කරගන්න. වෙන්කලාසන
$100 සහ $40 අතර තමයි තිබෙන්නේ. වෙ නොකළ ආසන ඩොලර් 30කට ලබා ගන්න පුළුවන්.
මතක තබා ගන්න දිනය 27 ජූලයි මේ මාසෙම සවස 7ට ඩොරති වින්සන් හිදී කඳුල සමග බ්‍රද චාල්ස් තෝමස්.
ජූලි 27 සෙනසුරාදා රුවන්.
ජූලි 27 සෙනසුරාදා.
ඔ මම හිතන්නේ බ්‍රද චාල්ස් කියන මෑත කාලේ අපේ හදවත් වලට කතා කරන්න ඉතාමත් සංවේදීව අපිට දැනෙන්න අපේ හදවතට දැනෙන්න කතා කරන මම හිතන්නේ ජාති පින්ට පහළ වෙච්ච උත්තමෙක් කියලා කිව්වොත් මම නිවැරදි. මොකද එතුමා මේක දහම් පහන කියලා මේ වැඩසටහන කරන්නේ බ්‍රද චාල්ස් කතෝලික වුණාට මේ ගොඩක් මේකට සම්බන්ධ වෙලා තියෙන මේක මූලිකත්වයේ මුලින්ම කටයුතු කරේ මේ මේ මාදුලයි සෝබිත හාමුදුරු එහෙම උන්වහන්සේගේ එකතුවත් එක තමයි මේක මේ ගමන මේ එතුමා මේ ආවේ මෙච්චර දුර. එතුමායි කතාලා බොහෝ තැන්වලදී ඒක මතක් කරලා දෙනවා එතුමා මාදුලයි සෝබිත හාමුදුරුවන් මේකට කොච්චර සහයෝගයක් දුන්නද කියලා.
ගීතෙන් ඔබේ හදට කතා කරන බ්‍රද චාල්ස් තෝමස්. ඔබට පුළුවන් සජීවීව දැක ගන්නට සජීවීව සවන් දෙන්නට ඉතාම මිහිරි වාදන බෘන්දයක් සමග 27 ජූලයි සෙනසුරාදා සවස 7ට ඩොරති වින්සන් ශාලාවේදී.
ඔරුවන් එනම් අපිට හිමි කාලේ ඉවර වෙගෙන යනවා. දැන් එහෙම අදත් අපිත් සමග සම්බන්ධ වෙලා මේ වැඩසටහන රසවින්ද ඔබ සැමට අපේ ප්‍රණාමය. නැවතත් තවත් සුපුරුදු දිනක තවත් සුපුරුදු සිකුරාදාවක අප සමග හමු වී
අද මේ මේ වැඩසටහන රසවත් කරන්නට එකතු වුණු අපේ මේ නිවේදිකාවට අපි විශ්වාසතුතිවන්ත වෙනවා.
අනිවාර්යයෙන්ම මම හිතනවා අපිත් සමග දිගටම සම්බන්ධ වෙයි කියලා මේ වැඩසටහනට.
මේ ඒ වගේම බොහොමත්ම ස්තුතියි මට ලබා දෙන අවස්ථාවට එක් සම්බන්ධ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අසන්නේ ඔබ සැමට සුබ
රාත්‍රියක්.
ධර්මාධිකරණයට කැඳවීමි ස්වාමීනි in